අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, මේ සෝදානම ඌවේ ගුරු කෙතරින් ගණිතය පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ ගණිතය පාඩම ඔබට කියලා දෙන්නේ බණ්ඩාරවිල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්ත ගුරුතුමන්.
දයාබර දුවේ පුතේ, අදත් ඌව ගුවන් විදුලියේ ගුරුගෙදර අධ්‍යාපන විකාශය තුලින් අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ පාඩම ආරම්භ කිරීමටයි මේ සූදානම් වෙන්නේ. දුවේ පුතේ, ඔබට දැන් 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන දිනය අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව දයාබර දුවේ පුතේ, 2022 මැයි මාස 23 වෙනිදා සිට ඔබ වෙනුවෙන් පවත්වන අපොස සාමාන්‍ය පෙළ 2021 වර්ෂයේ විභාගය ආරම්භ කිරීමට තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ අනුව දැන් අපි දින වකවානු ඇතිව විභාගයට සූදානම් වීම ආරම්භ කළ යුතු වෙනවා. ඉතින් දුවේ පුතේ, අපි පසුගිය වැඩසටහනේදී 10 ශ්‍රේණියේ කුලක පාඩම පිළිබඳව සාකච්ඡා කළා, ඔබට මතක ඇති. අද අපි 11 ශ්‍රේණියේ කුලක පාඩමේ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමටයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දයාබර දුවේ පුතේ, ඔබ 11 ශ්‍රේණියේ ගණිතයේ 3 පෙළ පොත අරගෙන මේ පාඩමට සහභාගී වුණා නම් තමයි ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද අපි කතා කරන වෙන් රූප ඔබට පෙන්වන්නට හැකියාවක් නැහැ. අන්න ඒ නිසා මම කල්පනා කරා 11 ශ්‍රේණිය ගණිතයේ 3 පෙළ පොතේ 115 වෙනි පිටුවේ තිබෙන 24 වෙනි පාඩම පෙරලාගෙන මේ සාකච්ඡාවට එකතු වුණොත් තමා හොඳ කියලා කියන්නේ. එහෙමනම් දුවේ පුතේ, අපි 10 ශ්‍රේණියේදී උපකුලක දෙකක් දක්වා ඇති වෙන් රූපයක ප්‍රදේශ හඳුනා ගැනීමත්, අඳුරු කර ඇති ප්‍රදේශ කුලක අංකණයෙන් දැක්වීමත් කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තා මතක ඇති කියා මා විශ්වාස කරනවා. දැන් අපි සර්වත්‍ර කුලකයේ සහ අභිශූන්‍ය නොවන උපකුලක තුනක් වෙන් රූප සටහනක දක්වන ආකාර පිළිබඳව ඉගෙන ගනිමු. දුවේ පුතේ, බලන්න ගණිතයේ පෙළ පොතේ 115 වෙනි හා 116 වෙනි පිටුවල එවැනි කුලක තුනක් සහිත එකිනෙකට වෙනස් වෙන් රූප ආකාර ගණනාවක් ඇඳ තිබෙනවා දක්නට ලැබෙනවා. දැන් අපි බලමු එවැනි වෙන් රූපවල ප්‍රදේශ හඳුනා ගන්නා ආකාරය කොහොමද පහසුවෙන් කරන්නේ කියලා. අපි උදාහරණ ගැටලුවක් බලමු. අපි හිතමු මෙන්න මෙවැනි ගැටලුවක්. සංචාරකයන් පිරිසක් ප්‍රවාහනය කරන බස් රථයක සිටින මගින් කතා කරන භාෂා පිළිබඳ කරන ලද සමීක්ෂණයකදී ලබාගත් තොරතුරු අනුව ඔවුන්ට භාෂා කතා කිරීමේ හැකියාව පිළිබඳ මෙන්න මෙවැනි තොරතුරු ටිකක් අපට ලැබිලා තියෙනවා. ඔවුන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා කතා කිරීමේ හැකියාව පිළිබඳව තමයි මේ තොරතුරු ලබාගෙන තියෙන්නේ. මෙහිදී අපිට දකින්නට ලැබෙනවා මේ සංචාරකයන් පිරිස අතර සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනම කතා කළ හැකි පිරිසක් සිටිනවා. ඒ වගේම සමහර සංචාරකයන්ට භාෂා දෙකක් කතා කළ හැකි. සමහර අයට සිංහල හා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. සමහර අයට සිංහල හා දෙමළ කතා කරන්නට පුළුවන්. සමහර අයට ඉංග්‍රීසි හා දෙමළ කතා කරන්නට පුළුවන්. එතකොට භාෂා දෙකක් කතා කළ හැකි අයත් මෙතන ඉන්නවා. එහෙමනම් භාෂා තුනම කතා කළ හැකි අය ඉන්නවා. භාෂා දෙකක් කතා කළ හැකි අය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, සමහර අයට පුළුවන්කම තිබුණේ එක් භාෂාවක් කතා කිරීමට පමණයි. ඒ කියන්නේ සිංහල පමණක් කතා කළ හැකි අය ඉන්නවා, දෙමළ පමණක් කතා කළ හැකි අය ඉන්නවා, ඒ වගේම ඉංග්‍රීසි පමණක් කතා කළ හැකි අය මේ සමීක්ෂණයේදී ලැබුණ තොරතුරු අනුව අපිට වාර්තා වෙලා තියෙනවා. දැන් බලන්න දුවේ පුතේ, මෙන්න මේ තොරතුරු අනුව මෙහි ඇති උපකුලක මොනවාද කියලා අපි මුලින්ම හඳුනා ගන්නට අවශ්‍යයි. එතකොට සර්වත්‍ර කුලකේ තමයි බස් රථයේ සිටින මගීන් පිරිස. ඒ බස් රථයේ ගමන් කරන සංචාරක පිරිස, එහෙම නැත්නම් මගීන් සියලුම දෙනා සර්වත්‍ර කුලකේට තමයි අයත් වෙන්නේ. එතකොට දැන් අපි ඊළඟට මේ සර්වත්‍ර කුලකේ තුල තියෙන උපකුලක මොනවාද කියලා අපි බලමු. එතකොට එක උපකුලකයක් තමයි සිංහල භාෂාව කතා කළ හැකි මගින්. අනිත් එක තමයි දෙමළ භාෂාව කතා කළ හැකි මගින්. අනිත් එක තමයි ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි මගින්. මෙන්න මේ ආදී වශයෙන් කුලක තුනක් නිශ්චිතව අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට බලන්න දුවේ පුතේ, සිංහල භාෂාව කතා කළ හැකි මගීන් කියන කාණ්ඩය තුල දෙමළ කතා කරන්න පුළුවන් අයත් ඉන්නවා, ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අයත් ඉන්න පුළුවන්. දැන් අපිට උඩින් ලැබිච්ච තොරතුරු වලට අනුව භාෂා දෙකක් කතා කළ හැකි අය ඉන්නවනේ. එහෙමනම් සිංහල කතා කරන්න පුළුවන් පිරිස කියලා අපි පොදු කාණ්ඩය වෙන් කරගත්තට ඒකේ ඇතුලේ දෙමළ කතා කළ හැකි අය, ඉංග්‍රීසි කතා කළ හැකි අය, සිංහල පමණක් කතා කළ හැකි අය ආදී වශයෙන් කාණ්ඩ කීපයක් තිබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, දෙමළ භාෂාව කතා කළ හැකි පිරිස සහ ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි පිරිස කියලා කියන්නේත්. ඉතින් අන්න ඒ නිසා මෙන්න මේ භාෂා තුන කතා කිරීමේ හැකියාව අනුව අපි මේ උපකුලක තුන වෙන් රූපයේ තුල පිහිටවිය යුතු ආකාරයේ කුමක්ද කියන එක තීරණය කරන්නට ඕනේ. මෙහිදී ඉතා වැදගත් වන කාරණාව තමයි මේ භාෂා තුනම කතා කළ හැකි අයත් ඉන්නවා කිව්ව කාරණාව. භාෂා තුනම කතා කළ හැකි අය ඉන්න නිසා මෙන්න මේ වෙන් රූපයේ උපකුලක තුන තුනම එකිනෙකට ඡේදනය වන විදිහටයි ඇඳගත යුතු වෙන්නේ. දුවේ පුතේ බලන්ඩ, 115 පිටුවේ තිබෙන වෙන් රූප වලින් පළවෙනියටම ඇඳ තිබෙන වෙන් රූපය මෙන්න මේ තොරතුරු දැක්වීමට හරියටම ගැලපෙනවා. එහෙමනම් දුවේ පුතේ, එවැනි වෙන් රූපයක් අපි අඳිනකොට කරන්නේ කුමක්ද? මුලින්ම ඍජුකෝණාශ්‍රයක් ඇඳීමෙන් සර්වත්‍ර කුලකේ නිරූපණය කළ යුතු වෙනවා. එතකොට මේ සර්වත්‍ර කුලකේ ඉන්න පිරිස වෙන්නේ කවුද? බස් රථයේ සිටින සංචාරකයන් පිරිස. දැන් ඍජුකෝණාශ්‍රයේ තුල වෘත්තාකාර හැඩති සංවෘත රූප අඳින්නට අවශ්‍යයි. වෘත්තාකාර හැඩති සංවෘත රූප වලින් පළවෙනි එක අපි සිංහල භාෂාව කතා කළ හැකි අයට වෙන් කරමු. ඒ වගේම සිංහල භාෂාව කතා කරන සංවෘත රූපය ඡේදනය වන විදිහට දෙවෙනි වෘත්තාකාර රූපය ඇඳිය යුතුයි. අන්න ඒක අපි දෙමු දෙමළ භාෂාව කතා කරන පිරිසට. ඒ වගේම දැන් මේ ඡේදනය වෙලා තියෙන වෙන් රූපය තුලට ඊළඟ උපකුලකය තවත් වෘත්තාකාර රූපයක් ලෙස එකතු කරනවා. අන්න එහෙම එකතු කරනකොට අර ඡේදනයේ වෙච්ච කුලක දෙකම ඡේදනයේ වී යන ආකාරයට වෙන් රූපේ ඇතුළත් කළ යුතු වෙනවා. ඉතින් දැන් මෙන්න මේ ආකාරයට 115 පිටුවේ පළවෙනි අංකයෙන් දැක්වෙන ආකාරයේ වෙන් රූපයක් ඇඳගෙන ඇති බව දැන් ඔබට පේනවා ඇති. ඉතින් මේ විතරක් නෙමෙයි, මා මේ කියන දේ තේරුම් ගැනීමට අනිවාර්යයෙන්ම පෙළපොත ළඟ තියෙන්නම ඕනේ. එහෙම නැත්නම් දුවේ පුතේ, එම ආකාරයේ වෙන් රූප ආශ්‍රිත ගැටලු 2019 වර්ෂයේ 2020 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ දෙක පත්‍රයේ විභාග ප්‍රශ්නවලටත් ලැබී තිබෙනවා. දැන් ඔබ එවැනි වෙන් රූපයක් පොතේ ඇඳගෙන අපි බලමු එකිනෙකට වෙනස් ප්‍රදේශ කීයක් මෙම වෙන් රූපයේ තුල අන්තර්ගත වෙනවාද කියලා. එහෙමනම් අපි ඒ සියල්ල වෙන වෙනම අංක කරගමු. මුලින්ම සර්වත්‍ර කුලකයේ තුල තිබෙන වෙන් රූපය ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා අපි එකිනෙකට වෙනස් ප්‍රදේශ කීයක් තියනවද කියලා බලමු. එහෙමනම් දුවේ පුතේ, ඔබ ඇඳගෙන තිබෙන වෙන් රූපයේ ඍජු කෝණාශ්‍රය තුල වෘත්තාකාර රූප තුනට පිටතින් ඇති කොටස අංක 1 කියලා දාමු. ඊළඟට උඩ වම් පැත්තේ තිබෙන රවුම සිංහල කතා කළ හැකි මගීන්ට වෙන් කරමු. එය S capital S කියලා නම් කරගමු. දකුණු පැත්තේ වෙන් රූපය capital T කියලා ලකුණු කරමින් දෙමළ කතා කළ හැකි පිරිස තමයි ඒකට ඇතුළු කරන්නේ. ඒ දෙකම ඡේදනයේ වෙලා යන විදිහට පහලින් ඇඳපු රූපය E කියලා නම් කරමු. ඉංග්‍රීසි භාෂාව කතා කරන පිරිසට තමයි අන්නේ වෙන් රූපය අදාළ වෙන්නේ. දැන් ඔන්න අපි මේ වෙන් රූප ඇතුලේ එකිනෙකට වෙනස් ප්‍රදේශ අංක කරමු. දැන් පිටපැත්ත අංක 1 කියලා දැම්මා. සිංහල රවුමේ පටන් ගන්න තැන 2 දාමු. එතනම ඉස්සරහින් ඡේදනයේ තුල අංක 3 දාමු. ඊට ඉස්සරහින් දෙමළ භාෂාව කතා කරන රවුමේ හිස් තැනේ අංක 4 දාමු. ඊට පහලින් තියෙන ඡේදන කොටසේ 5 දාමු. කුලක තුනේම ඡේදනයේ දැක්වෙන තැනට අංක 6 දාමු. ඊට පහලින් තියෙන ඡේදන කොටසට අංක 7 දාමු. සහ අවසානයේ ඉංග්‍රීසි රවුම තුල හිස් කොටසට අංක 8 දාමු. දැන් අන්න දුවේ පුතේ, මේ වෙන් රූපයේ තුල එකිනෙකට වෙනස් ප්‍රදේශ 8ක් තියෙන බව ඔබට පේනවා. එකිනෙකට වෙනස් ප්‍රදේශ 8ක් තිබෙන බව පැහැදිලිවම දැන් ඔබට හඳුනා ගන්නට පුළුවන්. දුවේ පුතේ, කුලක කියලා කියන්නේ භාෂා හැකියාව විදහාපාන උසස් භාෂාමය හැකියාවක් ලැබෙන පාඩම. ඉතින් මේ භාෂාවේ අදහස් ප්‍රකාශ කිරීමේ ඉතා ඉහළ ප්‍රවීණත්වයක් ඔබට ලබා ගන්නට පුළුවන් කුලක පිළිබඳ ගැටලු විසඳීමෙන්. එහෙමනම් දුවේ පුතේ, දැන් අපි මෙන්න මේ එක් එක් ප්‍රදේශවල සිටින අය කවුද කියන එක හඳුනා ගනිමු. දැන් මේ අය හඳුනා ගැනීමේදී අපි බලමු මුලින්ම අංක 2 දාපු කොටස. අංක 2 දාලා තියෙන්නේ සිංහල භාෂාව කතා කළ හැකි පිරිස සිටින රවුමේ පටන් ගන්න තැන. එතකොට මේ 2 කියන ප්‍රදේශයේ අනිත් රවුම් දෙකෙන්ම වෙන් වෙලා තියෙන්නේ. දෙමළ භාෂාව කතා කරන රවුමිනුත් පිටපැත්තේ, ඉංග්‍රීසි භාෂාව කතා කරන රවුමිනුත් පිටපැත්තේ, සිංහල භාෂාව කතා කරන රවුම ඇතුලේ තමයි 2 තියෙන්නේ. අන්න බලන්න, එහෙමනම් අපි කියනවා මොකක්ද, මේ 2 කියන ප්‍රදේශයේ ඉන්න අයට පුළුවන් මොනවාද දෙමළ රවුමෙන් පිට ඉන්න නිසා දෙමළ භාෂාව බෑ, ඉංග්‍රීසි රවුමෙන් පිට ඉන්න නිසා ඉංග්‍රීසි භාෂාව බෑ. එහෙමනම් අපි කියනවා මේ අයට පුළුවන්නේ සිංහල භාෂාව විතරයි. එතකොට මෙන්න මේ දෙක කියන ප්‍රදේශයේ ඉන්න අය අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනි, සිංහල පමණක් කතා කළ හැකි. සිංහල පමණක් කතා කළ හැකි අය කියලයි අපි ඒක දක්වන්නේ. සමහර දරුවෝ දෙකේ ඉන්න අය කවුද කියලා ඇහුවාම සිංහල කතා කරන්න පුළුවන් අය කියලා කියනවා. ඔව්, සිංහල කතා කරන්න පුළුවන්. නමුත් දෙකේ ඉන්න අයට විතරක් නෙමෙයිනි සිංහල කතා කරන්න පුළුවන්නේ. තුන කියන ප්‍රදේශයේ ඉන්න අයටත්, හය කියන ප්‍රදේශයේ ඉන්න අයටත්, හත කියන ප්‍රදේශයේ ඉන්න අයටත් ඔක්කොටම සිංහල කතා කරන්න පුළුවන්. එහෙමනම් දෙකේ ඉන්න පිරිස සුවිශේෂීව හඳුන්වන්නට ඕනි. දෙකේ ඉන්න පිරිස එහෙනම් කවුද? සිංහල භාෂාව පමණක් කතා කළ හැකි. සිංහල භාෂාව පමණක් කතා කළ හැකි කියන එක විශේෂයෙන් සඳහන් වෙන්නට ඕනි. ඒතර මේ පමණක් කියන වචනය යෙදීම ඉතා වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයිනි, දැන් මේක කියන්නට පුළුවන් තවත් එකක් තමයි, කොහොමද අපි කියනවා දෙමළ කතා කරන්න බැරි, ඉංග්‍රීසි කතා කරන්න බැරි අය තමයි මෙතන ඉන්නේ. එහෙනම් අපිට මේක තව විදිහකට කියන්න පුළුවන්, දෙමළ හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි, දෙමළ හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි සිංහල කතා කළ හැකි පිරිස කියලා කියන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට එකම අදහස ප්‍රකාශ කළ හැකි ආකාර දෙක තුනක්ම තියෙනවා. ඉතින් එහෙමනම් වඩා ලේසිම එක තමයි දෙක ප්‍රදේශයේ ඉන්නේ කවුද? සිංහල පමණක් කතා කළ හැකි අය. එතකොට බලන්න තුන ප්‍රදේශය, තුන තියෙන අංකයේ දාලා තියෙන ප්‍රදේශ ඉංග්‍රීසි රවුමට පිටින්. සිංහල හා දෙමළ භාෂා දෙකම දෙකේම ඡේදනය තුල. ඉංග්‍රීසි වලට පිටින් දෙමළ හා සිංහල භාෂා දෙක කතා කරන්න පුළුවන් අය හැටියට තමයි තුනේ ඉන්න අය අඳුරගන්න පුළුවන්. එහෙමනම් ඒ අයට පුළුවන් මොනවාද? සිංහල හා දෙමළ පමණක් කතා කළ හැකි අය. එහෙම නැත්නම් අපි කියනවා ඉංග්‍රීසි කතා කළ නොහැකි, එහෙත් සිංහල හා දෙමළ කතා කළ හැකි පිරිස තමයි අන්නේ තුන කියන කොටසේ ඉන්න අය. දැන් අපි බලමු හතර. හතරේ ඉන්නේ කවුද? දෙමළ පමණක් කතා කළ හැකි අය. පහරවුමේ දෙමළ හා ඉංග්‍රීසි පමණක් කතා කළ හැකි, එහෙම නැත්නම් සිංහල කතා කළ නොහැකි නමුත් දෙමළ හා ඉංග්‍රීසි පමණක් කතා කළ හැකි අය. ඒ වගේම හයේ ඉන්න අය අන්න සුවිශේෂී. හයේ ඉන්න අය කවුද? ඒගොල්ලන්ට සිංහල පුළුවන්, සිංහල රවුමටයි තී. දෙමළ පුළුවන්, දෙමළ රවුමටත් අයිති. ඉංග්‍රීසි පුළුවන්, ඉංග්‍රීසි කතා කරන්නන්ගේ රවුමටත් අයිති. එහෙමනම් අන්න ඒකේ ඉන්නේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනම කතා කළ හැකි අය තමයි හය කියන ප්‍රදේශයේ තුල ඉන්නේ. ඒ වගේම හත ප්‍රදේශයේ ඉන්න අය කවුද? එහෙනම් සිංහල හා ඉංග්‍රීසි පමණක් කතා කරන්න පුළුවන් අය. අට ප්‍රදේශයේ ඉන්නේ කවුද? ඉංග්‍රීසි පමණක් කතා කළ හැකි අය තමයි අට ප්‍රදේශයේ ඉන්නේ. ඉතින් බලන්න දුවේ පුතේ, එතකොට එක ප්‍රදේශයේ ඉන්නේ පිරිස කවුද? එක ප්‍රදේශයේ ඉන්න අය කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කතා කළ හැකි කුලක තුනටම අයිති නොවන අය. එහෙමනම් අපි කියනවා මේ බස් රථයේ තුල සිටින සිංහල භාෂා තුනෙන් එකක්වත් කතා කළ නොහැකි පිරිස කියලා කියන්න පුළුවන්. භාෂා තුනෙන් එකක්වත් කතා කළ නොහැකි පිරිස. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි පිරිස. ඔන්න බලන්න හෝ කියන වචනේ දාලා අපි ඒක අදහස ගොනු කරන විදිය. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ ඒතර බස් රථයේ ඒකට මේ භාෂා තුනෙන් එකක්වත් කතා කරන්න බැරි අය ඉන්නවා කියලා කියන්නේ. ඇයි? ඉතින් සංචාරක බස් රථයක සමහරට ওই භාෂා තුන හැර වෙනත් භාෂා කතා කරන අය ඉන්න පුළුවන්. අන්නේ වෙණිය අය තමයි ඒ එක කියන ප්‍රදේශයේ ඇතුළත් වෙන්නේ. හොඳයි දුවේ පුතේ, දැන් අපි දන්නවා මෙන්න මේ ආකාරයට කුලක පාඩමේදී භාෂා හැකියාව ඉතා හොඳින් වර්ධනය වෙන බව. ඒ කියන්නේ දුවේ පුතේ ප්‍රවේශමින් හෙමිහිට කියවලා ප්‍රකාශයේ අදහස තෝරා බේරා ගැනීම මෙහිදී ඉතා වැදගත් වෙනවා. දැන් බලන්න දුවේ පුතේ, ඉහත වෙන් රූපයේ අංක දෙකෙන් දැක්වෙන පිරිස ඒ අය තමයි අපි මුලින් කතා කළා වගේම සිංහල භාෂාව පමණක් කතා කළ හැකි අය. සිංහල භාෂාව පමණක් කතා කළ හැකි පිරිස තමයි එතන ඉන්නේ. ඉතින් මේක තව විදියකට කියනවා මොකක්ද, දෙමළ හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි, දෙමළ හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි පිරිස. ඔන්න අපි කියනවා ඒ වගේම මෙතෙන්දි 2 3 7 6 7 බලන්න දුවේ පුතේ, ඔබ දාගත්තු අංකවල 2 3 6 7 කතා කරන ප්‍රදේශයේ 2 3 6 7 ප්‍රදේශවල ඉන්න අය කවුද? ඒ සේරම සිංහල භාෂාව කතා කළ හැකි රවුම ඇතුළේ ඉන්නේ. අන්න ඒ අයට එහෙනම් අපි කියන්නේ කොහමද, සිංහල භාෂාව කතා කළ හැකි පිරිස. හැබැයි දෙක ප්‍රදේශයේ ඉන්නේ සිංහල භාෂාව පමණක් කතා කළ හැකි පිරිස. අන්න ඒ ආකාරයට අපි නිවැරදිව වචන ගලපලා පැහැදිලිව අදහස ප්‍රකාශ කිරීම ඉතා වැදගත් වෙනවා. ඉතින් සිංහල භාෂාව ඉතා හොඳ ප්‍රගුණ කරන්නට, නිවැරදිව භාවිතා කරන්නට කුලක පිළිබඳ දැනුම අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම දුවේ පුතේ අපි බලමු දැන් ඔන්න අංක දෙක ප්‍රදේශයේ ඉන්න අය ගැන කියන හැටි අපි දැන් බැලුවා. දැන් අපි බලමු මෙන්න මේ විදිහට මේ අදහස කුලක භාෂාවෙන් එහෙම නැත්තම් කුලක අංකණයෙන් ලියන්නේ කොහොමද කියන එක අපි දැනගන්නට ඕනි. දැන් දුවේ පුතේ කුලක භාෂාව කියලත් කියනවා, කුලක අංකණය කියලත් කියනවා. සංකේත මගින් අදහසක් ප්‍රකාශ කිරීම තමයි භාෂාව කියලා කියන්නේ. සංකේත මගින් අදහස් ප්‍රකාශ කිරීම තමයි භාෂාව කියලා කියන්නේ. දැන් ඔබට මතක් වෙනවා ඇතිනේ කුලකවලදී භාවිතා කරපු සංකේත ගණනාවක් තිබෙනවා. දැන් මං ඒවා මතක් කරොත් එහෙම දුවේ පුතේ, ඔබ මතකයට ගන්න කුලකයකදී අවයවයක් වේ කියලා සංකේතයක් තියෙනවා. ඒ වගේම අවයව ගණන දැක්වීමට අපි සිම්පල් එන් අපුර යොදා ගන්නවා. ඒ වගේම අභිශූන්‍ය කුලක දැක්වීමට අපි සංකේතයක් යොදා ගන්නවා. ඒ වගේම 9 පන්තියේදී අපි ඉගෙන ගත්තා තුල්ලිය කුලක දැක්වීමට අවයව අසංකේතයක් ඉගෙන ගත්තා. ඒ වගේම සම කුලක දැක්වීමට සංකේතයක් ඉගෙන ගත්තා. ඒ වගේම උපකුලක දැක්වීමට සංකේතයක් ඉගෙන ගත්තා. බලන්න දුවේපති අපි කොච්චර කරුණු කාරණා 8 9 9 10 පන්තිවලදී කුලක සම්බන්ධයෙන් ඉගෙනගෙන තියෙනවද කියලා. දැන් මේවා ඔබ පෙළ පොත් අපේ අභ්‍යාස පොත් පෙරලා ආපහු හොයලා බලන්න ඕනි මොනවාද මේ සංකේත. ඒ වගේම දුවේ පුතේ ඔබ බොහෝ විට පටලවා ගන්නා වූ සංකේත දෙක තමයි කුලක ඡේදනයේ සහ මේලේට යොදන සංකේත දෙක. ඡේදනයේ සහ මේලේට යොදන සංකේත දෙක ඊටාම නිවරදිව නිර්වුල්ල මතක තියා ගන්නට ඕනි. දැන් දුවේ පුතේ ඡේදනයේ දක්වනකොට අපි යොදාගන්නේ ඡේදනයේ දක්වනකොට අපි යොදා ගන්නවා ඉංග්‍රීසි හෝඩියේ U අකුර අනිත් පැත්ත හරවලා යටිකුරු කරලා. ඒ කියන්නේ U අකුර වගේ යක් සංකේතයක් යටිකුරුව තමයි අපි දාන්නේ. ඒ වගේම මේලේ කියනකොට අන්න ඒ සංකේතය උඩ පැත්තට හරවලා දානවා. U අකුර වගේම තමයි ඒක. එහෙනම් දුවේ පුතේ ඔන්නෝක මතක තියාගන්න ඕනි, මේලය මාලය වගේ මාලයක් දැම්මහම සංකේතය අපි කොහොමද අඳින්නේ? අන්නේ විදිහට මේලේ සංකේතේ මතක තියාගන්න ලේසි. මේලය මාලය වගේ. ඉතින් මාලයක් වගේ මාලයක් අඳින්න කිව්වොත් එහෙම අපි අඳින්නේ U අකුරක් හැඩයටනේ. ඉතින් අන්නේ නිසා මේලේ සංකේතේ එහෙම මතක තියාගත්තාම ඡේදනයේ සංකේතේ නිකම්ම මතකේ තියාගන්න පුළුවන්. වරදින්නේ නැහැ. අන්න එහෙමනම් දුවේ පුතේ ඔය කුලකවල භාවිතාවන සංකේත තවත් සංකේතයක් තියෙනවනේ. අනුපූරකය කුලකේක අනුපූරකේ. අනුපූරකේ කියලා කියන්නේ කිසියම් කුලකේකට අයත් නොවන ප්‍රදේශයේ. ඒක අපි දක්වන්නේ පොඩි ඉරි කෑල්ලකින්, ඩෑෂ් එක කියලත් අපි කියනවා. පොඩි ඉරි කෑල්ලකින් කුලකේ සංකේතයට උඩින් ඉරි කෑල්ලක් දැම්මහම අන්න අපි කියනවා ඒ වලට උඩින් ඉරි කෑල්ල දාලා තිබුණොත් ඒවල අනුපූරකේ. දැන් සිංහල භාෂාව කතා කරන අයනේ එස් කුලකේ කිව්වේ. එහෙනම් එස් වලට උඩින් පුංචි ඉරි කෑල්ල දාලා තිබුණොත් එහෙම සිංහල භාෂාව කතා නොකරන පිරිස, සිංහල භාෂාව කතා නොකරන පිරිස කියන අදහස තමයි අන්න එකෙන් එන්නේ. එහෙමනම් ද්වේපති අපි මේ විදිහට කුලක පාඩමේදී භාවිතා වෙන සංකේත වර්ග ගණනාවක් අපි ඉගෙන ගත්තා, මතක් කරගත්තා. දැන් එතකොට අපිට ඕනි වෙනවා මෙන්න මේ සංකේත භාවිතයෙන් කොහොමද වෙන් රූපයක තිබෙන ප්‍රදේශයක් අදහස් වලට හරවලා අපි කියන්නේ ලියන්නේ කියන එක ඉගෙන ගන්නට ඕනි. දැන් අපි බලමු එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ කුලක අංකණයෙන් කුලක භාෂාවෙන් ලිවීමේදී යොදා ගන්නා වූ සංකේත තමයි මා දැන් මතක් කරේ. අවයව ගණන, අවයවයක් වේ, සම කුලක, තුල්ලිය කුලක, උප කුලක, අභිශූන්‍ය කුලක, සර්වත්‍ර කුලකය නේද? ඒ වගේම කුලක ඡේදනය, කුලක මේලය සහ කුලක අනුපූරකය. ඒ විතරක් නෙමෙයි දුවේපතේ, තවත් කාරණාවක් තියෙනවා කුලකවල තියෙනවනේ. ඔබට මතකද කුලක සම්බන්ධ වෙච්ච, කුලක දෙකක් සම්බන්ධ කරගත්තු සමීකරණයක් අපි ඉගෙන ගත්තා. කුලක දෙකක් ඡේදනය වෙලා තියෙනවා නම් එවැනි කුලක දෙකක් ඡේදනය වී තිබෙන අවස්ථාවක ඒ කුලක දෙකේ අවයව ගණන අතර සම්බන්ධය මෙන්න මේ වගේ සමීකරණයකින් මතක් කරොත් ඔබට මතකද A හා B කියන කුලක දෙකක් අපි සලකවුවොත් මේ A හා B කියන කුලක දෙකේ ඡේදනයක් තිබෙනවා නම් අපි කියනවා කුමක්ද? A වල අවයව ගණනයි B වල අවයව ගණනයි එකතු කරලා ඡේදනයේ අවයව ගණන අඩු කරාම අන්න අපිට ලැබෙනවා මේලයේ අවයව ගණන. A කුලකේ අවයව ගණන සහ B කුලකේ අවයව ගණන එකතු කරලා ඡේදනයේ අවයව ගණන අඩු කරාම කුලක දෙකේ මේලේ අවයව ගාන ලබා ගන්නට පුළුවන්. මේ සමීකරණය ඉතා වැදගත් වෙනවා, ඉතා ප්‍රයෝජනවත් වෙනවා. 10 ශ්‍රේණියේ පොතේ මේ සමීකරණය සම්බන්ධ කරගත්තු ගැටළු විසඳලා තියෙනවා. ඒවා ඔබ හොඳට මතකයට ගන්නට ඕනි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල නිතර මේ සමීකරණය යොදාගෙන කුලකාසිත ගැටළු විසඳන්නට සිදු වෙච්ච වෙලාවල් ඔබට පේන්න තිබේ. එහෙමනම් දුවේ පුතේ දැන් අපි මේ කුලක අංකණයෙන් කුලක භාෂාවෙන් කොහොමද වෙන් රූපයක තියෙන ප්‍රදේශයක් ප්‍රකාශ කරන්නේ කියලා අපි බලමු. දැන් බලන්න අදහස් අපි කියපු විදිහට ඒ කියන්නේ මුලින් ගැටලුවේදී අපි කතා කරා අංක දෙක ප්‍රදේශයේ ඉන්න අය. දැන් අපි කියමු ඒ දෙක ප්‍රදේශයේ ඉන්න අයට දෙමළ කතා කරන්නත් බෑ, ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. එතකොට ඒ කුලක දෙකටම අයත් නොවන, කුලකයට අයත් නොවන කියන අදහස. ඉංග්‍රීසි කතා කරන්නත් බෑ, දෙමළ කතා කරන්නත් බෑ. එතකොට ඒ කුලක දෙකටම අයත් නොවන, දෙකටම අයත් නොවන. ඒ කියන්නේ කුලකයකට අයත් නොවන කියන අදහස තමයි දුවේ පුතේ අපි දැන් මතක් කරේ කුලක භාෂාවෙන් එම කුලකවල අනුපූරකයේ ලෙස හඳුන්වනවා. කුලක භාෂාවෙන් කුලකවල අනුපූරකයේ විදිහට තමයි ඒක අපි හඳුන්වන්නේ. එහෙමනම් දුවේ පුතේ P කුලකයට අයිතිත් නැහැ, S කුලකයට අයිතිත් නැහැ. ඒ දෙකේ අනුපූරකයේ ගත යුතුයි. එතකොට මේ T කුලකේ සහ S කුලකේ කියන දෙකෙන් අදහස් කරන්නේ දෙමළ කතා කළ හෝ ඉංග්‍රීසි කතා කළ හෝ නොහැකි. එහෙමනම් දෙමළ කතා, දෙමළ හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි පිරිස තමයි අන්න දෙක ප්‍රදේශයේ ඉන්නේ. එතකොට දෙමළ හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි පිරිස කියන එක අපි කුලක භාෂාවෙන් ලියන්නේ කොහොමද? දෙමළ කතා කරන පිරිස T වලින් දක්වවුවා, ඉංග්‍රීසි කතා කළ පිරිස E වලින් දක්වවුවා. එහෙමනම් මේ දෙකටම අයිති නෑ කියන ඔක්කොම ප්‍රදේශයේ ගන්නව නම් ඔක්කොම කියලා කියන්නේ මේ කුලක දෙකේ මේලය. ඒ දෙකට පොදු අය තමයි ඡේදනය. මේ දෙකට අයිති වෙන ඔක්කොම අය කියන්නේ කුලක දෙකේ මේලය. අන්න එහෙමනම් අපි මෙන්න මේ අදහස දෙමළ හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි කියන එක කුලක භාෂාවෙන් ලියන්නේ කොහොමද? ටී මේලය ඊ. ටී මේලය ඊ කියලා කියන්නේ දෙමළ හෝ ඉංග්‍රීසි කතා කළ හැකි. එහෙමනම් දෙමළ හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි කියන එක ලියන්න අපි මොකද කරන්නේ? ටී මේලය ඊ කියන ප්‍රකාශනයේ වරහන් කළා, වරහන්ට පිටින් ඩෑෂ් එක දානවා. වරහන්ට පිටින් ඉරි කෑල්ල දානවා. අන්න ඉරි කෑල්ල දැම්මහම අපි කියනවා ටී මේලය ඊ වල අනුපූරකය. අන්න බලන්න දුවේ පුතේ, ටී මේලය ඊ වල අනුපූරකය කියලා කියන්නේ එහෙනම් සිංහල හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි. දැන් බලන්න දුවේ පුතේ, සිංහල හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි පිරිසට අයත් ප්‍රදේශ මොනවාද කියලා? සිංහල හෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි පිරිස සිටින ප්‍රදේශ මොනවාද? ටී මේලය ඊ වල අනුපූරකයට අයිති වන ප්‍රදේශ මොනවාද? අංක කරමු බලන්න. ඔන්න වෙන් රූපේ බැලුවම ඔබට පේනවා අංක 1 තියෙනවා, අංක 2 තියෙනවා. අංක 1 සහ අංක 2 කියන ප්‍රදේශ දෙකම ටී මේලය ඊ වල අනුපූරකයට අයත් වෙනවා. හොඳට බලන්න. ටී මේලය ඊ වල අනුපූරකයට අයිති වෙනවා අංක 1 හා 2. එතකොට ටී මේලේ ඊට අයිති වෙන්නේ මොනවාද? 3 4 5 6 7 8. එහෙමනම් ටී මේලේ ඊ වල අනුපූරකයට අයිති වෙන්නේ 1 සහ 2 පමණයි. එතකොට දුවේ පුතේ, අපි කතා කරන්නේ සිංහල පමණක් කතා කරන පිරිස ගැන. සිංහල පමණක් කතා කරන පිරිස ඉන්නේ දෙකේ. මේ භාෂා තුනෙන් එකක්වත් කතා කළ නොහැකි පිරිස ඉන්නේ එකේ. දැන් අපිට ඕනන්නේ සිංහල පමණක් කතා කරන පිරිස කුලකංකණයෙන් ලියන්න. එහෙමනම් දුවේ පුතේ, අපි කුමක්ද කළ යුත්තේ? ටී මේලේ ඊ වල අනුපූරකයේ ගත්තා. ටී මේලේ ඊ වල අනුපූරකයට අයිති වෙනවා 1 හා 2. නමුත් අපට 1 අයින් කළ යුතුයි. අපිට 2 විතරයි ගත යුත්තේ. 2 අයිති වෙන්නේ කාටද? S වලට. සිංහල කතා කරන්නන්ගේ කුලකේ තමයි 2 තියෙන්නේ. එහෙනම් අන්න අපි කියනවා ටී මේලේ ඊට අයිති නැති වුණාට එස්ට අයිති. එහෙනම් ටී මේලය ඊ වල අනුපූරකේ ලියලා ඒ ප්‍රදේශයත් එක්ක ඡේදනය වන එස් කියන ප්‍රදේශයයි අපි මේ ප්‍රකාශ කරන්නේ. එහෙනම් අර අංක 2 සිටින පිරිස කුලකාංකණයෙන් ලියන්නේ කොහොමද? එහෙම නැත්නම් කුලක භාෂාවෙන් ලියන්නේ කොහොමද? ටී මේලය ඊ, ටී මේලය ඊ අනුපූරකය, ටී මේලේ ඊ වරහන් කරනවා, වරහන් පිටින් තමයි අනුපූරකේ දාන්නේ. වරහන් පිටින් තමයි අනුපූරකේ දාන්නේ. වරහන් පිටින් අනුපූරකේ දැම්මා. ඊට පස්සේ ඡේදනයේ ලකුණ දැම්මා S කියලා ලිව්වා. අන්න එහෙනම් සිංහල පමණක් කතා කළ හැකි පිරිස කුලක භාෂාවෙන් ලියන්නේ අන්නේ විදිහට. ටී මේලේ ඊ අනුපූරකයේ ඡේදනය S කියලායි අපි ඒක දක්වන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි දුවේ පුතේ කුලක අංකනයක් අපි කරන්නේ, නැත්තම් කුලක භාෂාවෙන් ලිවීම සිදු කරන්නේ. ඉතින් දුවේ පුතේ, අපි බලමු මේ විදිහේ ගැටලු තියෙනවා අන්න ඔබේ පෙළ පොතේ 116 පිටුවේ දී තියෙන වෙන් රූපවල කුලක අංකණේ නිරූපණය කරන්න කියලා දීලා තියෙනවා. අඳුරු කරපු ප්‍රදේශ කුලක අංකණේ නිරූපණය කිරීමේ අවස්ථාවේ අභ්‍යාසයක් ඔබට ලැබිලා තියෙනවා. ඒ අභ්‍යාසය කරන හැටි හොඳට බලන්නට ඕනි. දැන් අපි හිතමු තවත් එක ගෙක ගැටලුවක්. දැන් අපි හිතමු මෙන්න මෙහෙම තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම ඔය අපි ඇඳගත්ත අංක කරපු වෙන් රූපේ අංක 3 කියන ප්‍රදේශයේ පාට කරලා තියෙනවා කියමු. අංක 3 කියන ප්‍රදේශය අන්න ඉරි ගහලා අඳුරු කරලා තියෙනවා. දැන් අංක 3 කියන ප්‍රදේශයේ ඉරිගහලා අඳුරු කරලා තියෙනවා නම් දැන් අපෙන් අහනවා ඔන්න ඔය ප්‍රදේශයේ ඉන්න අය කවුද? ඒ ප්‍රදේශයේ ඉන්න අය කවුද? එතකොට අපි මොකද කරන්නේ? බලනවා ඒගොල්ලෝ ඉංග්‍රීසි රවුමෙන් පිටපැත්තේ. ඉංග්‍රීසි රවුමෙන් පිටපැත්තේ නම් ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කළ නොහැකි. ඒ වගේම 3 කියන ප්‍රදේශයේ සිංහල රවුමටත් අයිති දෙමළ රවුමටත් අයිති. සිංහල කතා කරන්නන්ගේ රවුමටත් අයිති දෙමළ භාෂාව කතා කරන්නන්ගේ රවුමටත් අයිති. එහෙනම් ඒගොල්ලන්ට සිංහල භාෂාව කතා කරන්නත් පුළුවන් දෙමළ භාෂාව කතා කරන්නත් පුළුවන්. හැබැයි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බෑ. එහෙමනම් අන්න මේ තුනේ ඉන්න පිරිස අපි හඳුන්වනවා සිංහල හා දෙමළ පමණක් කතා කළ හැකි. සිංහල දෙමළ පමණක් කතා කරන්න පුළුවන් අය තමයි තුන කියන ප්‍රදේශයේ ඉන්නේ. වැරදිලාවත් කවුරු හරි ළමේ පමණක් කියන වචනේ අතහැරලා කිව්වොත් එතකොට කොහොමද මේක එන්නේ? සිංහල හා දෙමළ කතා කළ හැකි අය. සිංහල හා දෙමළ කතා කළ හැකි අය කියලා කිව්වහම තුනේ විතරක් නෙමෙයි ඒ අය ඉන්නේ 6 කියන අංක කරපු ප්‍රදේශෙත් ඉන්නවා. ඇයි? ඉංග්‍රීසි කතා කරවුවට සිංහල හා දෙමළ කතා කරන්න පුළුවන්. අන්න ඒ නිසා සිංහල හා දෙමළ කතා කළ හැකි අය කවුද කියලා ඇහුවොත් 3 සහ 6 කියන ප්‍රදේශ දෙකේම ඉන්න අය. නමුත් අපෙන් අහන්නේ 3 ප්‍රදේශයේ ඉන්න අය කවුද කියලා. 3 ප්‍රදේශයේ ඉන්න අය තමයි සිංහල හා දෙමළ පමණක් කතා කළ හැකි අය. එහෙම නැත්නම් දුවේ පුතේ ඉංග්‍රීසි කතා කළ නොහැකි නමුත් සිංහල හා දෙමළ භාෂාව කතා කළ හැකි පිරිස. ඔන්න කුලක බා අපි සාමාන්‍ය අදහස හැටියට ප්‍රකාශ කරන ආකාරය. දැන් එහෙමනම් දුවේ පුතේ මේක සාමාන්‍ය ආකාර අදහස ප්‍රකාශ කරා වගේම දැන් මේක කුලක අංකණයෙන් දක්වන්නේ කොහොමද බලමු. කුලක අංකණයෙන් දක්වන්නේ කොහොමද බලමු. දැන් එහෙනම් වඩා ලේසි දේ තමයි අයිති නොවෙන්නේ මොන කුලකේද කියලා හොයාගන්න එක. අයිති නොවෙන්නේ මොන කුලකේටද, අයිති වෙන්නේ මොන කුලකේටද කියලා අපි සංකේත වලින් ඉඳලා ලියමු. දැන් බලන්න දුවේ පුතේ අංක 3 ප්‍රදේශය අයිති නෑ ඊ කියන රවුමට. ඉංග්‍රීසි කතා කරන්නන් සිටින කුලකේට අංක 3 ප්‍රදේශය අයිති නෑ. එහෙනම් අන්න අපි ඊ කියන එකට අයිති නැත්තම් අපි කොහොමද ලියන්නේ? ඉංග්‍රීසි කතා කළ නොහැකි, එහෙම නැත්නම් ඉංග්‍රීසි කතා කළ නොහැකි අයට අපි කොහොමද කුලකංකණයෙන් දාන්නේ? යම් කුලකයකට අයත් නොවන නම් එහි අනුපූරකය. එහෙනම් අපි යන්න මුලින්ම ලියනවා ඊ අනුපූරකය, ඊ වල අනුපූරකය, ඊ ඩෑෂ් දැම්මා. ඔන්න දැන් ඊට අයිති නෑ කියන එක ලියාගත්තා. ඊට පස්සේ බලන්න 3 අයත් වෙන්නේ කාට කාටද? S කුලකයටයි T කුලකයටයි දෙකටම. S හා C අයත්. S හා C අයත්. S ටත් T ටත් පොදු. S හා T අයත් නැත්නම් S ටත් T ටත් පොදු. පොදු. එහෙම නැත්නම් හා කියන අදහස වචනයෙන් නිරූපණය වන අදහස කුලක භාෂාවේ දෙන සංකේතයේ තමයි ඡේදනය. හා එහෙම නැත්නම් පොදු කියන අදහස කුලක භාෂාවෙන් කියන්නේ සංකේතයක් හැටියට ඡේදනය. එහෙනම් අන්න අපි කියනවා 3 කියන ප්‍රදේශය S ඡේදනය T වල තමයි තියෙන්නේ. එහෙනම් 3 කියන ප්‍රදේශයේ තියෙන්නේ S ඡේදනය T වල. එතකොට ඊට අයිති නෑ. S ඡේදනයේ ටීට අයිති. එහෙනම් අන්න අපි කියනවා ඊ වල අනුපූරකයත් එක්ක ඡේදනය වන S ඡේදනය T. ඔන්න අපි කුලකංකණයෙන් ලිව්වා. ඊ වල අනුපූරකයත් එක්ක ඡේදනය වන වරහණක් ඇතුලේ S ඡේදනය T. S ඡේදනය T. අන්න එහෙමයි කුලකංකණයෙන් ඒක දක්වන්නේ. එතර කුලක අංකණයෙන් දක්වීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම දුවේ පුතේ දැන් අපෙන් අහන්න පුළුවන් මෙතන භාෂා දෙකක් වත් කතා කළ හැකි පිරිස කොහෙද ඉන්නේ? භාෂා දෙකක් වත් කතා කළ හැකි පිරිස. අන්න ඉතා වැදගත්. භාෂා දෙකක් වත් කතා කළ හැකි පිරිස. දැන් බලන්න අංක 3 ඉන්නවා සිංහල හා දෙමළ පමණක් කතා කරන අය. අංක 5 ඉන්නවා දෙමළ හා ඉංග්‍රීසි පමණක් කතා කරන අය. අංක 7 ඉන්නවා ඉංග්‍රීසි හා සිංහල පමණක් කතා කරන අය. එතකොට මේ කාණ්ඩ තුනේම ඉන්න අය භාෂා දෙකක් පමණක් කතා කරනවා. එහෙනම් එතකොට ඒගොල්ලන්ට භාෂා දෙකක්වත් පුළුවන් නේ අනිවාර්යයෙන්ම. ඊළඟට බලන්න දුවේ පුතේ අංක 6 ඉන්න අය. ඒ අයට භාෂා තුනම කතා කරන්න පුළුවන්. භාෂා තුනම කතා කරන්න පුළුවන් කියන්නේ අනිවාර්යයෙන්ම භාෂා දෙකක්වත් කතා කරන ගොල්ලට වැටෙනවද නැද්ද? පැහැදිලිම අයත් වෙනවා. භාෂා දෙකක්වත් කතා කරන අය කිව්වහම භාෂා තුනම කතා කරන අයට පැහැදිලිවම භාෂා දෙකක්වත් කතා කරන්න පුළුවන්. ඒ නිසා අන්න ඔබ මෙතෙන්දි හොඳට කල්පනාවට ගන්න ඕනි භාෂා දෙකක්වත් කතා කරන කවුද කියලා ඇහුවොත් ඒ ඉන්න පිරිස අයත් වන ප්‍රදේශ තමයි ඔය 3 5 6 7 කියන ඡේදනයේ නිරූපණය කරපු ප්‍රදේශ හතරම අයිති. ඊළඟට අපි අහනවා භාෂා දෙකක් පමණක් කතා කළ හැකි අය කියන ප්‍රදේශේ භාෂා දෙකක් පමණක් කිව්වනම් අන්න අර 6 භාෂා තුනම කතා කරන ප්‍රදේශේ ඉන්න අය ටික අයිති වෙන්නේ නැහැ. භාෂා දෙකක් පමණක් නම් 3 5 7 කියන අර ඡේදන අවස්ථා තුනේ ඉන්න අය පමණයි අයිති වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කුලක පාඩමේදී කුලක ගැටලුවලදී වත් කියන වචනේ ඉතා වැදගත්. හැර කියන වචනේ ඉතා වැදගත්. පමණක් කියන වචනේ ඉතා වැදගත්. අන්නේ වචන හොඳට මතක තියාගන්නට ඕනි. ඒ වචන සුදුසු තැන්වලදී භාවිතයට පුරුදු වෙන්නට ඕනි. එහෙමනම් දුවේ පුතේ ඔන්න ඔය වචනත් මතක තියාගෙන ඔබ මේ අද ලබාගත් දැනුම සම්පූර්ණ කරගන්නට 116 පිටුවේ තිබෙන වෙන් රූපවල අඳුරු කර ඇති ප්‍රදේශ කුලකාංකණයෙන් දක්වන්නට උත්සාහ කරන්න. ඔබ මේ මා සඳහන් කරපු ආකාරයට එකිනෙකට වෙනස් ප්‍රදේශවලට පැන්සලෙන් අංක දාගන්න. අංක දාගෙන ඒ අංකවලට අනුව ඔබ තෝරන්න අවශ්‍ය අවශ්‍ය ආකාරයට. අන්න ඒක තමයි පහසුම ක්‍රමයේ වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ ඔන්න ඔය ආකාරයට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ගැටලු ඉතා වැදගත්. ඉතා හොඳ භාෂා හැකියාව දියුණු කරගන්නට පුළුවන්. ඒ වගේම ඉතා පහසුවෙන් ලකුණු ලබා ගන්නට පුළුවන් ප්‍රශ්නයක් තමයි කුලක කියලා කියන්නේ. හැබැයි ඉතා හොඳින් ප්‍රවේශමෙන් සංයමයෙන් යුක්තව කියවීම නම් අත්‍යවශ්‍යයි. අපේ දරුවෝ බොහෝ දෙනා ප්‍රශ්න කියවන් නැතුව පිළිතුරු දීමේ ගතියක් අපි දැකලා තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔබ ලබන සතියේ ඉඳලා පාසලට යන නිසා ඔබේ ගුරු මෑණිවරු පියවරු හමු වෙනවා. අන්න එතකොට ඒ තිබෙන දුර්වලතා මගහරවාගෙන තමන්ගේ තියෙන අඩුපාඩුකම් හදාගෙන මැයි මාසයේ පැවැත්වෙන විභාගයට ලහිලහි සූදානම් වීම ආරම්භ කරන්නට කියලා මං ආරාධනා කරමින් අද දවසේ කාලය නිමාව දකින මොහොත. එහෙමනම් දුවේ පුතේ අපි අදත් මේ කතා කරපු කරුණු කාරණා කුලක පාඩම සම්බන්ධයෙන් ඉතා වැදගත් අභ්‍යාස කිරීමනේ මේවා ප්‍රගුණ කරගත හැක්කේ. අන්න එහෙම ප්‍රගුණ කරගන්නයි කියලා ආරාධනා කරමින් ගැටළු විසඳන්නට කියලා ආරාධනා කරමින් අද දවසේ පාඩම අපි අවසන් කරමු. නැවත මෙවැනි පාඩමකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් එහෙමනම් දයාබර දුවේ පුතේ ඔබට ජයෙන් ජය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ ගණිතයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්තු ගුරුතුමන්.